ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීතුමා.
බොහොමත්ම ස්තුතියි මුලාසනයේ ගරු මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම අපි දකිනවා මේ ආණ්ඩුවට තව කාලය තියෙන්නේ අවුරුද්දක් වගේ කාලයක්, අවුරුද්දකට ආසන්න කාලයක්. ඉතින් ඒ කාලය තුළ මම හිතන්නේ කරගන්න ඕන බොහෝ කටයුතු, කරගන්න බැරුව ගිය කටයුතු මේ වෙලාවේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා අනපනස් සම්මත කරගන්න. හැබැයි සම්මත කරගන්න අනපනත් තුළ යහපත් දායි ඒවා නැතුවාම නෙවෙයි. හැබැයි යහපත් කියලා පෙනුනට ඒ තුළින් ආණ්ඩුව මේ ගෙනියන වැඩපිළිවෙලත් එක්ක ගත්තහම මේ දක්වා සිද්ධ වෙලා තියෙන අහෙපතක්ම තමයි. අපි 19 වෙනි සංශෝධනය සිද්ධ කරද්දී අපි දැක්කා මොනතරම් විකෘති භාවයක් නිර්මාණය වුණාද කියලා. අද විශාල පිරිසක් කතා කරුවේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටට ගැලපෙන එකක්, අවශ්‍යතාවයට ගැලපෙන එකක්. එනිසා එක කළ යුත්තා. හැබැයි අද අපිට පේනවා අධිකරණයට ගිහිල්ලා අධිකරණයට පුළුවන් තරම් බොරු ප්‍රවෘත්ති මවලා, අධිකරණය නොමග යවලා, අධිකරණයට වැරදි ලිපිලේඛන ඉදිරිපත් කරලා, නැති බහුතරයක් පෙන්නලා නැවත අර අගමැතිවරයා පත් කරගෙන ගිය ආණ්ඩුව වෙනස් කරගන්න මේ ආණ්ඩුව කටයුතු කෙරුවා. ඒක තමයි කරේ, වෙන දෙයක් සිද්ධ වුණේ නැහැ. අධිකරණයට හරි තොරතුරු ගියේ නැහැ. අධිකරණයට නිවැරදි තොරතුරු දුන්නේ නැහැ. හැබැයි අධිකරණයට පුළුවන් තරම් දැන් කිව්වේ කොහමද? 122ක් ඉන්නවා කිව්වා. 120ක් ඉන්නවා කිව්වා. 118ක් ඉන්නවා කිව්වා. අද පාර්ලිමේන්තුවේ බහුතරය කොහෙද ඉන්නේ? අද පාර්ලිමේන්තුවේ බහුතරය ඉන්නේ විපක්ෂේ. එනිසා අපි කියනවා ඡන්ද තියන්න ඕනේ මෙහෙ නෙමෙයි. ඡන්ද මේක ඡන්ද තියනවා නම් ඒක පාර්ලිමේන්තු ඡන්දයක් නෙමෙයි. ඒක ගෙනියන්න පාර්ලිමේන්තුවෙන් එළියට මහමැතිවරණයකට ගෙනියන්න. මහමැතිවරණයකට ගෙනියන්න. එදාට දැනගන්න පුළුවන්. එදාට දැනගන්න පුළුවන් රට කොතනද තියෙන්නේ කියලා. ජනාධිපතිවරණ නෙමෙයි මහත්තයෝ. ජනාධිපතිවරණ නෙවෙයි. රටේ තියෙන ඕනම මැතිවරණයක් ගේන්න මේ ඒකාබද්ධ විපක්ෂය සමූපකාර ඡන්දේ ඉඳලා ජනාධිපතිවරණ නෙමෙයි ඕනම ඡන්දයකට සූදානම්. අපිට අවශ්‍ය කරන්නේ ඒක. ඒ මැතිවරණ ජනතාවට දෙන්න. මේ පාර්ලිමේන්තුවේ අරහෙට මිලට ගන්න පුළුවන්, මෙහෙට මිලට ගන්න පුළුවන්, අලෙවි වෙන්න පුළුවන් පිරිස යොදාගෙන ඒ කටයුතු කරනවා. TNA සංවිධානයට ඇති වෙන්න දුන්න වරප්‍රසාද, TNA සංවිධානයේ සුමන්ත්‍රණ මහත්තයා පාර්ලිමේන්තුවේ හැසිරෙන විදිය, ඈ කිරියල්ල මහත්තයාට මේ චෝදනා කරපු විදිය අපි දැක්කා.
ඔබතුමාට තව එක විනාඩියක් තියෙනවා.
රටක් දැක්කා. මම හිතන්නේ මේ ඉතුරු වෙච්ච විනාඩි 5කුත් එක්කයි මම අරගත්තේ. ඒ නිසා වෙන කතිකයෝ නැහැ. මේ ආණ්ඩු පක්ෂ කතිකයෙක් විතරයි ඉන්නේ. විපක්ෂ වෙන කතිකයෝ නැති හින්දා මේ විනාඩි 5ත් මට ලබා දෙන්න කියලා මම ඉල්ලනවා. ඉතින් ඒ නිසා මේ අපි කියන්නේ මේ අනපනත් දැන් තොරතුරු දැනගැනීමේ පැනත අපි වරදක් කියන්නේ නැහැ. තොරතුරු දැනගැනීමේ පැනත ගෙනාපු එක මේ ආණ්ඩුව කරපු හොඳ කටයුත්තක්. හැබැයි ආයතන වලින් තොරතුරු දෙන්නේ නැහැ. අමාත්‍යංශ වලට එවනවා. අමාත්‍යංශ වලින් ඒ ලේකම්වරු තොරතුරු වසන් කරනවා. මුදල් අමාත්‍යංශේ පහුගිය දවස්වල සිද්ධ වෙච්ච දේවල් අපි දැක්කා. අපි මුදල් අමාත්‍යංශේ ගියා 10 වෙනිදාට. අද 10 වෙනිදා. හැම 10 වෙනිදාම තිබුණා මංගල මහත්තයාගේ නගින බහින මිල සූත්‍රේ. නගින බහින මිල සූත්‍රය ගැන අපි අහන්න ගියාම අපිට අමාත්‍යංශ ලේකම්වරයා කිව්වා ඒක දෙන්න බෑ. ඒක දෙන්න බෑ, ජනතාවට දැනගැනීමේ අයිතියක් නැහැ. ඒක තමයි අපිට කිව්වේ. ඒ නිසා මූලාසනයේ මන්ත්‍රීතුමනි, අපි දන්නවා දැන් අල්ලස් පනතක් ගෙනාවා. අල්ලස් කොමිසමක් හැදුවා. පොලිස් කොමිසමක් හැදුවා. මැතිවරණ කොමිසමක් හැදුවා. ඒ නිසා ඒ වලින් මොකද්ද සිද්ධ වුනේ? ඒ වලින් සිද්ධ වුනේ වෙන දෙයක් නෙමෙයි.
කියනවා ආණ්ඩුවේ කාර්යාලවලට ගියාම තොරතුරු දැනගැනීමේ පනතනුව තොරතුරු දෙන්න දෙයි. කරුණාකර මේක වක්කීමෙන්ද කියන්නේ? ඔබතුමා පැහැදිලිව කියන්න ඕන.
අමාත්‍යංශ ලේකම්වරයා, ඕක රීති ප්‍රශ්නයකුත් නෙමෙයි. ඕක රීති ප්‍රශ්නයක් නෙවෙයි ඔබතුමා. මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පැහැදිලිවම කිව්වා දෙන්න විදිහක් නැහැ. මේක අපි මේක අමාත්‍යවරයා දැනුම් දීලා නැහැ කියලා. ඒ නිසා අපි වගකීමේ අල්ලස් කොමිසමත් එහෙමයි. අල්ලස් කොමිසමට ගෙනිහිලා දැම පැමිණිලි 10ක්. දැන් අද ඉන්න අධිකරණ ඇමතිවරියටත් ඒකේ පැමිණිල්ලක් තියෙනවා. හැබැයි විභාග වීමක් නැහැ. විභාග වීමක් නැහැ. ඒ නිසා මේ සාපරාදී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගිතාවය, අනේ මහත්තයෝ මේ අර්ජුන මහේන්ද්‍රන් මහත්තයව කරෙන් අල්ලගෙන කරේ අත දාගෙනනේ රනිල් මහත්තයාට ගේන්න පුළුවන්නේ. අගමැතිතුමාට සිංගප්පූරුවට යන ටික විතරයි. සිංගප්පූරුවට යන ටික විතරයි කරට අත දාගෙන අර්ජුන මහේන්ද්‍රන් මහත්තයව ගෙනාව හැකි. මේ සාපරාධී කාරණාවලදී මේ හොරු තක්කඩි හුවමාරු කරගන්න මේ නීති මේ පාර්ලිමේන්තුවේ සම්මත කරන්න ඕනේ නැහැ. එතුමා කිව්වා, එතුමා සාධාරණීකරණය කරා. එතුමා කිව්වා ඕන වෙලාවක මට ගේන්න පුළුවන් කියලා. දැන් අර්ජුනල්ගේ මයිල් ගහක් හොයාගන්න නැහැ. අර්ජුන මහේන්ද්‍රන්ගේ මයිල් ගහක් හොයාගන්න නැහැ. ඉතින් මේ සියල්ලට මුවා වෙලා මේ අස්ථාවර ආණ්ඩුව බහුතරයක් නැති ආණ්ඩුව මේ ගෙනෙන කටයුතු වලින් රටට අගතියක් සිද්ධ වෙන්නේ. ඒ නිසා මූලාසනයේ මන්ත්‍රීතුමනි අපි පැහැදිලිවම කියනවා. අපි පැහැදිලිවම කියනවා දැන් 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන මේ විජේපාල මන්ත්‍රීතුමා කතා කරා. එතුමා මොනවද දන්නේ කතා කරන්නේ කොහෙන්ද දන්නේ කතා කරන්නේ? එතුමා කතා කරලා කිව්වා අපි 13 වෙනි සංශෝධනය ගෙනාව ඒ ගෙනාවට පස්සේ කිසිම දෙයක් ලියලා දුන්නේ නැහැ කියලා. ඇයි මාත්‍යෝ මතක නැද්ද? අර සන්නද්ධ නායකයාට තමයි ලියලා දුන්නේ. අධිකරණ බලය අර LTT එකේ ප්‍රභාකරන්ට තමයි ලියලා දුන්නේ. අධිකරණ බලය අධිකරණ පිහිටෙව්වා, පොලිසි පිහිටෙව්වා, ගුවන් විදුලි සංස්ථා පිහිටෙව්වා. ඔය ඔබතුමාලගේ අගමැතිතුමා තමයි පිහිටවලා දුන්නේ.
මොකද්ද පොයින්ට් ඔෆ්
අගමැතිතුමා
2000 කල්ලා ප්‍රකාශ කරනවා. මම කනගාටු වෙනවා පොඩක්. ඉතින් අපි පොයින්ට් ඔෆ් ඕඩර්.
ඔබතුමා
ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි, එතුමා කියන කොහෙන්ද කියලා කාරණා තියෙන විවස්ථා ඕන තරම් කියවන්න. ඔබතුමා කියවන්නේ ඒක.
හරි.
මම විවස්ථාද
මූලාසනේ මන්ත්‍රීතුමනි 13 වෙනි සංශෝධනය ගෙනාවට පස්සේ පළාත් සභාවලට පළාත් සභා ක්‍රමයේ උතුරේ ඇති කෙරුවට පස්සේ මෙතුමල්ලා මේ අපිට කලින් දේශපාලනය කරපු උදවිය මෙතුමල්ලා දන්නවා. පළාත් සභා ක්‍රමයේ ඇති කෙරුවට පස්සේ 2002 අගමැතිවරයා මේ රටේ අගමැති වුණාට පස්සේ ප්‍රභාකරන් මහත්තයා උතුරෙත් මෙතුමල්ලාගේ අගමැතිවරයා කොළඹත් ඉඳලා අස්සම් කරලා අධිකරණ බලය ගෙඩිය පිටින් දුන්නා ප්‍රභාකරන්ට. ඒ වගේම පොලිස් බලතල දුන්නා ප්‍රභාකරන්ට. උතුරේ පොලිසිය හිටියා, LTT පොලිසිය හිටියා, LTT සොල්දාදුව තමයි පොලිසිය බවට පත් උනේ. එහෙම තමයි සිද්ධ වුනේ. මේ රනිල් මහත්තයා දුන්නේ අපි නෙවෙයි, ඔබතුමාලගේ අගමැතිතුමා දුන්නේ ප්‍රභාකරන් මහත්තයාට.
මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසානයි.
දැන් කතා කරනවා. ඒ නිසා මූලාසනේ මන්ත්‍රීතුමනි මම අවසන් කරන්න. අපි කියන්නේ අනපනත් ගේන්න ඕන තරම්. හැබැයි රටට සුබදායි ඒවා. රටට අහිතකරන ඒවා නෙවෙයි. ඒ නිසා මොන අනපනත ගෙනාවත් පාර්ලිමේන්තු මැතිවරණයක් හෝ කෙහෙල් මල් ඕන මැතිවරණයක්. ඒකාබද්ධ විපක්ෂයට ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණට ශ්‍රී ලංකා නිදාග ඕන පක්ෂයකට ඔට්ටුයි. ඕන මැතිවරණයක් ගේන්න පාර්ලිමේන්තුවේ සම්මත කරලා ගේන්න අපි සූදානම්. අපි මුණ දෙන්න කියලා එක කියමින් අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි.
මිලකට ගරු මහාචාර්ය අසු මාර්සිංහ මැතිතුමා.
මුලාසනාරෝධ මන්ත්‍රීතුමනි, තල්ලත්තර බොරුළු ගහනා වගේ බොරු කියන වෙලාවේ මේ වෙලාවේ කතා කරන්න ලැබීම ගැන සන්තෝෂයට කරුණක්. විශේෂයෙන් මේ පස්සොරු අධිකරණයට අපහාස කරනකොට මම හිතන්නේ අධිකරණය ස්වාධීන වෙලා අධිකරණය ඉතාමත් උත්තරීතර වෙලා ඉන්න වෙලාවක මෙවැනි අධිකරණයට අපහාස කරන්න අවස්ථාවක් දෙන්න බෑ. දැන් මේ අද කතා කරන සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහභාගීතාව දක්වීමේ පනතේ යටතේ කතා කරාම මට කලින් කතා කරපු තාරක බාලසූරිය මන්ත්‍රීතුමා කියනවා මේ ගැසට් පත්‍රයේ සිංගප්පූරුව තියෙනවද දන්නේ නැහැලු. ඉතින් අනේ දෙයිහාමුදුරේ මේක හොඳට කියවලා බලන්න එපා. මේ තුන ඒකේ සිංගප්පූරුව තියෙන්නේ. ඉතින් මේ අඳුම තරමේ තමන් කතා කරන මේ ගැසට් පත්‍රය ගැන පනත ගැන කියවන්නෙත් නැතුව තමයි මේගොල්ලෝ කතා කරන්නේ. ඒ නිසා මේ යෝජනාවේ පැහැදිලිවම සිංගප්පූරුවාදී අටවල් රාශියක් තියෙනවා. මේක විශේෂයෙන් 2003 ඔක්තෝබර් මාස 31 වෙනිදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරගත් යෝජනාවක්. ඉතින් මේ කාරණාව අපි රටක් හැටියට ජාත්‍යන්තරයත් එක්ක ඉන්න ගෝලීය ආර්ථික ක්‍රමයක් එක්ක යන රටක් හැටියට ඉතාමත් සුවිශේෂී වැදගත් කාරණයක්. මේ වගේම තමයි මේ අධිකරණය ගැන කතා කරා, අධිකරණයට අපහාස කරා. මේ වෙලාවේ තව කාරණයක් මතක් කරන්න ඕන. දැන් මේ අධිකරණ පද්ධතිය ගැන අපි කතා කරනකොට අද අපි ඊයේ පෙරේද දැක්කා හිටපු ත්‍රිවිධ හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානි හිටපුද තාම ඉන්නවද දන්නෙත් නැහැ. රවීන්ද්‍ර විජේගුණරත්න මහත්මයා නඩුවක විත්තිකරුවෙක් වෙලා ඉන්නේ. නමුත් එතුමා තවම මේ ජනාධිපතිතුමත් එක්ක ගිහිල්ලා ඒ රජයේ නියෝජනය කරමින් කටයුතු කරනවා. කොහොමද මේ රජයේ රාජ්‍ය සේවකයෙක් හැටියට ඉන්න ගමන් නඩුවක විත්තිකාරයෙක් වෙච්ච කෙනෙක් කොහොමද මේ වගේ තැන්වලට යන්නේ? මම දැක්කා අර නාතලේ අලු විහාරේ තිබුණ ත්‍රිපිටකය ගන්තාරුවට කිරීම පිළිබඳ උත්සවේදී එතන ජනාධිපතිතුමා පිටිපස්සේ මෙතුමා වාඩි වෙලා හිටියා. අර කැමරාව අල්ලනකොට එතුමා නිදි. ඉතින් මොකද කරන්නේ? අර ළඟ හිටපු හමුදාපතිවරයා තමයි ඇඟිල්ලෙන් ඇහැරවන්නේ. දැන් මේගොල්ලෝ මෙවැනි රජයේ සේවයේ ඉන්න ගමන් වැරදි කරලා විත්තිකරු වෙලා ඉන්න අය කොහොමද මෙහෙම වෙන්නේ? මම මේ කතා කර කර ඉන්නකොට ඇහුවේ දැන් විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීතුමාගෙන්. දැන් එතුමා කිව්වේ දැන් මේ ආණ්ඩුකාරවරු පත් කරානේ. දැන් ආණ්ඩුකාරවරු දීර්ඝ වශයෙන් පත් කරමින් යනවා. සමහර අය පත් කරපුවා ඉල්ලාස් කරනවා, ඉල්ලාස් වෙනවා, නැවත අලුතෙන් පත් කරනවා කියලා කියනවා. මේ දකුණට තාම ආණ්ඩුකාරවරෙක් නැහනේ. ඉතින් අපේ මේ විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීතුමාත් බොහොම දුකෙන් කතා කරා. දකුණට මාර ප්‍රශ්නේ ආණ්ඩුකාරවරෙක් නැහැ, කාවද දන්නේ පත් කරන්න ඉන්නේ කියලා. මේ අපිට ආරංචියක් ඇවිල්ලා තියෙනවා අර නාමල් කුමාරව දකුණේ ආණ්ඩුකාරවරයා හැටියට පත් කරන්න යනවා කියලා. ඉතින් මෙන්න මේ වගේ කාරණා තමයි මේ දවස්වල සිද්ධ වෙන්නේ. ඉතින් මේ එවැනි කාරණා සිද්ධ වෙනකොට නෑ නාමල් කුමාරේ හොඳයි. අර මොකද්ද යා නාටක රාශියක් කරලා විකට නාටක කොටක් කරලා දූෂණ විරෝධී අධ්‍යක්ෂක හැටියට ඉඳලා ඉතින් ලොකු තනතුරක හිටපු කෙනෙක්නේ. ඉතින් දූෂණ විරෝධී අධ්‍යක්ෂක හැටියට ඉඳලා අන්තිමට ඕ ලෙවල් පාසුත් නැහැ, ඒ ලෙවල් පාසුත් නැහැ කියලා ඔප්පු වෙලා ඉතින් කමන්නේ. ඒ වගේ කෙනෙක්වත් හරි කමන්නේ මේ දකුණේ ආණ්ඩුකාරවරයා කරන්න උත්සාහයක් තියෙනවනේ. ඉතින් අපි ඒකටත් අවස්ථාවක් දීලා බලමු, එහෙම හරි කරලා මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් නම්. ඉතින් මෙන්න මේ වගේ අධිකරණයේ සම්බන්ධයෙන් අපිට තියෙන්නේ ඉතාමත් ප්‍රබල හැඟීමක්. විශේෂයෙන් අධිකරණ ඇමතුමීට අපි ස්තුතිවන්ත වෙනවා. එතුමිය අධිකරණයේ ස්වාධීන කරන්න විශාල මෙහෙයක් ගන්නවා. විශේෂයෙන් මේ විශේෂ අධිකරණ තුනෙන් දැන් දෙකක්ම ආරම්භ කරලා තිනවා, තව එකක් ආරම්භ කරන්න තියෙනවා, ඒකත් ආරම්භ වෙනවා. ඒ හරහා නඩු අහන්න තියෙන කාල සීමාව තව තවත් කෙටි වෙලා ජනතාවට ඒ අධිකරණයේ හරහා ලබා ගන්න තියෙන යමෙකුට විශ්වාසනීයභාවයකින් නඩුවක් අහන්න තියෙන අවස්ථාව අපි උදා කරලා තියෙනවා. ඒක තමයි සුවිශේෂී කාරණයක්, අධිකරණ ශේෂ්ත්‍රය අපි ලබාගත් ජයග්‍රහණයක්. ඒ වගේම තමයි මේ අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත හරහා අපිට හැකියාව ලැබෙනවා සස්ටේනබල් ඩිවලොප්මන්ට් ගෝල්ස් වල, නැත්නම් තිරසර සංවර්ධන අරමුණු වල අරමුණු 16 යටතේ ශක්තිමත් ආයතන හා 16 යටතේ ශක්තිමත් අරමුණු නීතිය.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට තව එක විනාඩියක්.
මේ ගැන වැඩිදුර අපේ සඳිත් සමරසිංහ මන්ත්‍රීතුමා කතා කරයි. මේ 2030 තිරසන සංවර්ධන අරමුණු හරහත් එකතු කරගෙන ඉදිරියට යන ගමනේදී ඉතාමත් වැදගත් වෙනවා මේ සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීමේ පනත. එනිසා අපේ තලතාතුකෝරල ඇමතිතුමීට ස්තුතිවන්ත වෙනවා. අධිකරණ අමාත්‍යාංශයේ විශේෂයෙන් අධිකරණ පද්ධතිය මේ ඉතාමත් කාර්යක්ෂම අයුරින් මෙහෙවමින් එතුමිය ගෝලීය අපි සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රමයේ ඉදිරියට යන රටක් හැටියට ඒ අධිකරණ ශේෂ්ත්‍රයේ අපිට ලබා ගන්න පුළුවන් උන්නතියත් එක්ක ජනතාවට ඒ සේවය ලබා දෙන්න යන ඒ උනන්දුවත් එක්ක අධිකරණ ශේෂ්ත්‍රයේ තව තවත් ඉදිරියේදීත් ස්වාධීනතාවය ආරක්ෂා කරමින් විශේෂයෙන්ම ජනතාවට සේවය කරන්න අවස්ථාව ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් මම නිහඬ වෙනවා.
මේ ළඟට ගරු සංදේශ සමරසිංහ මන්ත්‍රීතුමා.
මුලාසන වන අපේ ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මට මේ කාලය ලබා දීම ගැන. ඒ වගේම අපේ ගරු තලතා ඇමතිතුමිය අද මේ ගෙනාපු මේ සංශෝධනය ඉතා වටිනා, ඒ වගේම කාලෝචිත සංශෝධනයක් කියන්න පුළුවන්. මොකද අපි දන්නවා 2015 පෙර අපේ රටේ නීතිය වල් වැදිලා තිබ්බේ. එපමණක් නෙමේ, රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබ්බේ නෑ, විනිවිද භාවයක් තිබ්බේ නෑ. හැබැයි එදා අපි ජනවාරි 8 වෙනිදා කරපු ඒ පෙරලියෙන් ඒ රට තුළ ඇතිවිය යුතු සමාජ සාධාරණය, නීතියේ ආධිපත්‍ය, විනිවිද භාවය කියන මේ සියලු දෙයක්ම අපි ඇති කළා. ඒ ඇති කරලා ඒ වැඩ කටයුතු කරගෙන මේ රට ඉදිරියට ගෙනියනකොට ගෙනිල්ලා මේ අපි දන්නවා තිරසර සංවර්ධන ඒ අරමුණු කරා යන්න 2030ට ඒ අරමුණු කරා යන්න 2015 සෙප්තැම්බර් මස අපේ රටේ මේ අපේ රටේ නායකයා වෙන ජනාධිපතිවරයාත් ගිහින් එදා එක්සත් ජාතීන්ගේ ඒ මහා සම්මේලනේ ඊට පසුව ගිහින් ඒ රටවල් 196ක් එක අස්සම් කරා. ඉතින් මේවට අස්සම් කළා මේ රටවල් එක්ක මේ ගමන යන්න මේ ලෝකේ ඉන්න සෑම දෙනාම සෑම දෙනාට එක තැනක් තිබිය යුතුයි, නීතිය එක විදිහට ක්‍රියාත්මක විය යුතුයි, සෑම දෙනාම නීතියට යටයි, ඒ වගේ ප්‍රජාතන්ත්‍රවාදීව ජීවත් විය යුතුයි, සෑම දෙනාටම ඒ ලැබෙන සම්පත් ඒ ආකාරයෙන් ලැබිය යුතුයි කියන ආකාරයට අපි මේ යනකොට අද අපිට දුක් වෙන්න පුළුවන් වෙනවා. මොකද ඒ අස්සම් කරපුම ජනාධිපතිවරයා ගිහින් මගඩි වැඩක් කරා. එදා මොකද්ද කරේ 26 වෙනිදා? මේ රටේ තියෙන නීතිය උල්ලංඝනය කළ, ඒ වගේම ව්‍යවස්ථාව කඩාකප්පල් කරලා ඒ වගේ ක්‍රියාදාමයක් කරා. හැබැයි අද අපි නීතියේ ආදී පත්‍යයට ගරු කරන්න ඕන. ඒ මන්ද නීතිය ආරක්ෂා කරලා මේ රටේ ව්‍යවස්ථාව මොකද්ද, ඒ අනුව එදා ඒ සුප්‍රීම් උසාවිය දුන්න ඒ නීතියේ ඒ ක්‍රමවේදයට අපි ගරු කරන්න ඕන. අද මෙතන ඉන්න මහජන නියෝජිතයෝ කර කියා ගන්න දෙයක් නැතුව මේ විශේෂයෙන්ම විපක්ෂී ඉන්න අය මොකද්ද කරන්නේ? අද මේ රටේ ඉන්න නීතියේ සුප්‍රීම් කෝට් එකේ ඉන්න ඒ නඩුකාරින් හිටන් ඒ අයටත් අපහාස කරනවා. අපි ගරු මන්ත්‍රීතුමනි, රටක් හැටියට නීතියක් තියෙනවා නම් ඒ නීතියට යටත්ව සෑම දෙනාම කටයුතු කළ යුතුයි. මහජන නියෝජිතයෝ කියලා මේ පාර්ලිමේන්තුවට ආවයි කියලා නීති කඩාකප්ප කරන්න, නීතියට උඩින් වැඩ කරන්න අපිට ඒ කර්තව්‍ය කරන්න බෑ. එදා අපි දැක්කා මේ පාර්ලිමේන්තුවේ කොයි විදිහටද එදා ඒ හිටපු මේ ජන මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එදා හැසිරුණේ කියලා. කථානායකතුමාට මිරිස් වලින් පහර දීලා, ඒ පොලිසියේ හිටපු ඒ නිලධාරීන්ට පහර දීලා, අනිකුත් නිලධාරීන්ට පහර දීලා කටයුතු කරේ කොහොමද කියලා. අපි හිතනවා ඉක්මනටම, අපි හිතනවා මන්ත්‍රීතුමනි ඉක්මනටම ඒ අයවත් ඒ නීති අනුව ක්‍රියා කරන්න කටයුතු ශීඝ්‍රයෙන් අපි මේ කථානායකතුමා කරයි කියලා. ඒ වගේම අද අපි දන්න දෙයක් තමයි මේ රට මේ විදිහට නීතිය ආධිපත්‍ය සහ මේ අපි දන්නවා අද ආයතන තියෙනවා, ආයතන හද ශක්තිමත් ආයතන බවට පත් වෙලා තිබෙනවා. එම නිසා තමයි අද මේ රටේ නීතියක් තියාගෙන මේ විදිහට ඉදිරියට යන්න පුළුවන් වෙලා තිබෙන්නේ. ඒ වගේම අපි දන්න දෙයක් තමයි අපි සෑම දෙනෙක් ගැන හිතලා කටයුතු කරන්න ඕනේ. අපි දන්නවා අම්මලා තාත්තලා තව ජීවත් වෙනවා ඉන්නවා, ඒ අයගේ දරුවෝ කොහෙද ඉන්නේ, මැරිලාද ඉන්නවද නැද්ද කියන එක දන්නේ නැතුව මේ අය දකුණෙත් ඉන්නවා, නැගෙනහිරත් ඉන්නවා, උතුරෙත් ඉන්නවා. එතකොට මේ අයට මොකද්ද මේ අතුරුදහන් වෙලා සිටින්නේ? කවුරුත් දන්නේ නැහැ කොහොමද මැරිලාද නැද්ද කියලා. ඉතින් මේක හොයලා දීලා මේකට මේ මැරිලාද ඉන්නේ කවුද ඒ දේ කරේ කියන එක වැරද්ද කවුරු කරත් ඒකට දඬුවමක් දිය යුතුයි. නැතුව මේ මිනිහ මරලා හැංගිලා ඉන්න බෑ. අද චාර්ජිටින්ලා මරලා ඉන්නවා. අපි දන්නවා කවුද මේ නීතියක් දන්නවා කවුද කරේ කියලා. ඒවා එළියට එන්නේ නැහැ. මේවා එළියට දාන්න ඕන. එක එක මිනිස්සුන්ට මේ ඕන හැටියට මේ නීතිය නමන්න දෙන්න බෑ. ඒ වගේම අපි දන්නවා
තව එක විනාඩියක් පමණ කාලෙක.
හරි, බොහොම ස්තුතියි. අර මිග්යාන විකුණලා ඒ වගේම ඒව මුදල් අරගෙන කරපු කට්ටිය ඉන්නවා. අපි දන්නවා කවුද කරේ කියලා. ඒවට නීතියට ගෙනල්ලා දඬුවම් දෙන්න බැරි. ඒ වගේම අපි දන්නවා මොනවද මේ නිව්යෝක් නගරයේදී එක්සත් ජාතීන්ගේ අපිට තියෙන ඒ කොන්සුලට් එහෙම නැත්නම් හයි කමිෂන් එක මුදලට ගත්ත, ලංකාවේ මුදලට ගත්ත එක තට්ටුවක, මොකද එක්සත් ජාතීන්ගේ කාර්යාලයට ළඟයි කියලා, බිල්ඩිමට ළඟයි කියලා ඒකට මිලියන 5ක් වියදම් කළා තමයි ගත්තේ. අජිත් නිවාඩ් කබ්‍රාල් තමයි ඒවට අස්සම් කළා. මෙහෙ මුදල් ඇවිල්ලා මහ බැංකුවෙන්, කොහොමද මහ බැංකුවේ මුදල් අරින්නේ මේ ආයතනයක්? ඒක මුදල් අරගෙන විනාඩියක් දෙන්න.
ඔබතුමාගේ කාලය අවසන්යි.
එක විනාඩියක් දෙන්න. මතුමනි
කාලය අවසන්යි.
විනාඩියක් දෙන්න. මේ ටික මුදල් දීලා මිලියන 5ක් නොවිතනා ගොඩනැගිල්ලකට මුදල් දීලා අරගෙන ඒක නැවත මේ විදේශ කටයුතු අමාත්‍යාංශයට මොනවද කරේ කුලියට දුන්නා. මේවත් දෙන්න බෑ මන්තුමනි. එම නිසා අපි ගරු ඇමතිතුමිය කියනවා කරුණා කළා මේවා ගැනත් බලලා මේ පරීක්ෂණ කරගෙන යන්න. ඔබතුමිය මේ කරන කාර්ය භාරියට ඔබතුමියට ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මගේ වචන සුව පාසම් කරනවා.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමාට. මීළඟට පිළිතුරු කතාව ගරු අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු තලතාතු කෝර්ලමෙන්ති.
ගරු අමුරාසනාරුට මන්ත්‍රීතුමනි, දීර්ඝ වශයෙන් කියන්න කරුණු කීපයක් නැහැ. අනිත් එක කියන්නත් මෙතන උත්තර දෙන්නත් කවුරුත් නැහැ. ඒ කියන්නේ වාසුදේව මන්ත්‍රීතුමා, වාසුදේව නානක්කාර මන්ත්‍රීතුමා ඒ වෙලාවේදී ඇහුවා මේ මේක ක්‍රියාත්මක වෙන ආකාරය. ඉතින් මේකේ පනතේ 6 වෙනි වගන්තියේ ක්‍රියාත්මක වෙන්නේ නැති අවස්ථාවන් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ අනුව මං හිතන්නේ සාමාන්‍යයෙන් ඔය දේශපාලන කටයුත්තක් සම්බන්ධයෙන්, එහෙම නැත්නම් අපේ රටේ නීතියක් නොවන කරුණක් සම්බන්ධයෙන් ඒ වගේ කරුණු පහක් හයක් තියෙනවා. ඒ තුළ මේ පනතේ මේ සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගිතා දක්වන පනත ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් මට නම් තේරුණේ මේ සමහර අය හිතුවේ මේ පනත අද ඉස්සෙල්ලම පාර්ලිමේන්තුවට ගේනවා කියලා. මේක 2002 මේ සම්මත කරපු පනතක් සහ තවත් අපි ජාත්‍යන්තර සම්මුතියින් සමග එකතාවයන් ඇති කරගත්ත නිසා මේ යම් රටවල් කීපයක් ඒකතාවය ඇති කරගත්ත රටවල් සම්බන්ධයෙන් ගැසට් නිවේදනය නිකුත් කරලා ඒ නියෝගය අද ඉදිරිපත් කරන්න තමයි මේ විශේෂයෙන්ම මේ පනත සම්බන්ධයෙන් කටයුතු කරේ. අපේ අර තාරක බාලසූරිය මන්ත්‍රීතුමා කිව්වා පරිගණක අපරාධ සම්බන්ධයෙන් මේක වෙනම ඇතුල් කරන්න ඕනේ නැහැ කියලා. නමුත් ආසියා පැසිෆික් කණ්ඩායමිනුත් ඒ වගේම බුඩාපෙස්ට් මේ සම්මුතිය අනුවත් ඒ වගේම දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියනුත් ඒ වගේම යුරෝපා කවුන්සිලේ එක ඇති කරගත්ත සම්මුතියනුත් නිසා රටවල් ගණනාවක් මීට ඇතුළත් වුණා. ඉතින් මේවා ඇතුළත් වෙච්ච නිසා මේවා මේ මොනවාද පරිගණක අපරාධ වගේ දේවල් මේකට ඇතුළත් වෙලා දැන් ඒක සංශෝධනය වුණේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ 11 වෙනිදා. ඒ අනුව මේ රටවල් ටික තමයි අපි අද ගැසට් නිවැරදෙනෙන් මේ නියෝගයක් හැටියට මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ. මේ පනතටවත් අද ඉදිරිපත් කරපු පනතටවත් එහෙම නැත්නම් මේ නියෝගයටවත් සම්බන්ධයෙන් කතා කරා බොහොම අඩුයි. කතා කරා විශේෂයෙන්ම විජිත හේරත් මන්ත්‍රීතුමත් අපේ කතා කරපු කීප දෙනෙක්ම ඉල්ලීමක් කරා මේ විශේෂ ත්‍රිපුද්ගල අධිකරණ සම්බන්ධයෙන්. ඉතින් ඒ අධිකරණ සම්බන්ධයෙන් අධිකරණ සංවිධාන පනත සංශෝධනය කළා. ගිය අවුරුද්දේ මාර්තු මාසේ වෙනකොට අපි මේ පාර්ලිමේන්තුවේ සම්මත කළා. එක අධිකරණයක් පටන් අරන් තියෙනවා. මම හිතන්නේ සමහර අයට එච්චර අවබෝධයක් නැහැ මේ අධිකරණය පිහිටුවීමේදී එය පිහිටුවිය යුත්තේ කොළඹ අධිකරණ කලාපය තුළයි කියන එක ගැසට් නිවේදනයේ විශේෂයෙන් සඳහන් කරලා තිබුණා. එතකොට ඒකට අපිට අලුත් කඩේ ප්‍රදේශයේ අවශ්‍ය ඉඩකඩ නැති නිසා ප්‍රමාදයක් ඇති වෙලා තියෙනවා. නමුත් දෙවනි අධිකරණයට අවශ්‍ය විනිශ්චයකාරතුමන්ලත් පත් කළා. මේ වෙනකොට ඒ පනත ඒ උසාවිය පටන් ගන්න දෙවෙනි උසාවිය පටන් ගන්න සියලුම කටයුතු කළා තියෙනවා. මොකද ඔය ත්‍රිපුද්ගල විශේෂ මේ ස්ථිර ත්‍රිපුද්ගල අධිකරණ නිසා සමහර කුමන්ත්‍රණක් මේ රටේ සිද්ධ වුණා කියන එක රටම දන්නවා මේ නඩු කටයුතු ඉක්මන් වෙනකොට. ඒ වගේම විමල් වීරවංශ මන්ත්‍රීතුමා මේ මධ්‍යම බලධරයා සෙන්ට්‍රල් ඔතෝරිටි කියන එක ගැන ලොකු විග්‍රහයක් කරන්න උත්සාහ කරා. යම්කිසි කටයුත්තක් සම්බන්ධයෙන් වගකීමක් තියෙන සහ ඒ බලතල තියෙන එක පුද්ගලයෙක් සිටිය යුතුයි. 2002 ඉදිරිපත් කරපු පනත අනුව මේක හැම කෙනෙකුටම ඇමතිටයි එහෙම නැත්නම් අගමැතිටයි ජනාධිපතිටයි හැම එක්කෙනාටම ඒ වගකීම හෝ ඒ බලය ලැබෙන්නේ නැහැ. ඒක පනතින්ම ලබා දීලා තියෙන්නේ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්ට. ඉතින් මම ඒ වෙලාවෙත් බොහොම පැහැදිලිව කිව්වේ තුමන්ලාගේ දැන් තුමන්ලා වෙනුවෙන් නායකත්වයක් අරගෙන අපේ ජනාධිපතිතුමා තමයි අමාත්‍යාංශ ලේකම්වරු පත් කරන්නේ. ඉතින් එතුමාට පුළුවන් ඒ ලේකම් අමාත්‍යාංශයේ ලේකම් හැටියට පත් කරන පුද්ගලයා ගැන මොකක් හරි තීරණ අරගෙන කරන්න. මොකද අපි කියන අය නෙමේ පත් කරන්නේ. ඉතින් ඒ වගේම විශේෂයෙන් හොඳ අදහසක් හැටියට අපේ ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීතුමා කිව්වා කාලත්‍රය ඇතුළත් වෙලා නැහැ අර අර මේ මරණය සම්බන්ධයෙන් අලාභය කරගැනීමේ පනත මේ ට ඒක ඒකට අපි ඒ සංශෝධනය මේ වෙලාවේ කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අර මේ දැන් කතා කරපු ගම්පහදිස්සිකේ නියෝජනය කරන මන්ත්‍රීතුමා එහෙම බොහොම දැනුවත්භාවයක් නැති විත්තිය තමයි මට නම් පෙනුනේ මොකද අඩුගානේ පළාත් සභාවකට අයිති බලතල මොනවද කියලාවත් දැනන් හිටියේ නෑ වගේ තමයි තේරෙන්නේ අධිකරණ බලතල උත් පළාත් සභාවට ලබා දුන්නයි
කිව්වා
13 වෙනි සංශෝධනේ ඉතින් මම දන්නේ අධිකරණ බලයක් එහෙ මෙහෙම කොහෙවත් කොයි පළාත් සභාවකටවත් ලබා දීලා තියෙනවද රටේ සමස්ත අධිකරණයම තියෙන්නේ ගරු අධිකරණේ ප්‍රධානියා වෙන අග්‍රවීෂකාරතුමා යටතේ සහ අපිට තියෙන අමාත්‍යාංශයේ හැටියට අධිකරණවලට අවශ්‍ය පහසුකම් සලසන්න සහ අවශ්‍ය කාර්ය මණ්ඩල අධිකරණ සේවා කොමිෂන් සභාව යටතේ එන්නේ නැති කාර්ය මණ්ඩල ඇතුළත් කරලා ඒ පහසුකම් සලසලා වැඩි දියුණු කරලා සහ නීති බවට පත් වෙන අනපනත් මේ පාර්ලිමේන්තුවේ පත් කරා මේ ඉදිරිපත් කරා ඉතින් මේවා ගැන අවබෝධයක් නැතුව ඔය කොහේ හරි යන ගමන් ඇවිල්ලා කවුරු හරි ගැන කතා කරන්න ඕනි වුණාම මඩ ටිකක් ගහන්න ඕනි වුණාම අද අපි කනගාටු වෙනවා විමල් වීරවංශ මන්ත්‍රීවරයා කතා කරා මේ ආගම් වලට ලැබිය අය මේ ඇමරිකානු ආගමක් කියලා කිව්වේ පුද්ගලයෝ පුද්ගලෙක් දැන් ශේෂාධිකරණයේ ඉන්නවා ඒක නිසා මේ තත්ත්වය ඇති වෙලා තියෙනවා කියලා. ඉතින් මං හිතන්නේ තාමත් එතුමා හිතන් ඉන්නේ අර මං ඒ වෙලාවෙත් කිව්වා ශිරාණි බණ්ඩාරනායක හිටපු අග්‍රවීෂකාරතුමිය ගෙදර අරිනකොට එතුමියව මේ කාරක සභා කාමරයකට ගෙන්නලා අපහසුතාවයට ලක් කළා අපහසයට ලක් කළා තමුසේ කියලා කතා කළා බොහොම නරක වචන වලින් කතා කරලා ඒ කරපු හැල්ලු කිරීම අද මේ රජයේ යටතේ පවතිනවා කියලා අපි වගකීමක් ඇතුව කියනවා බොහොම පැහැදිලිව අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න පුළුවන් වෙලා තියෙනවා ඒ ගැන යන්තම් හරි පොඩි පොඩි ඉංගියක් හරි අධිකරණයේ ස්වාධීනත්වය හෝ වෙන දෙයක් තිබුණා නම් අපිට පහුගිය දවස් 51 ඕනිතර කට්ටිය කතා කරන්න තිබුණා ව්‍යවස්ථාදායක සභාව මෙතන හැල්ලු කරනවා අද අඩුතරමේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ එක පුද්ගලයෙක් මේ රටේ තියාගෙන තිබිච්ච බලය අද සම්පූර්ණයෙන්ම වෙනස් කරලා ඒ ආයතනවල ස්වාධීනත්වය අධිකරණය පමණක් නෙමෙයි මැතිවරණ කොමිෂන් සභාව එහෙම නැත්නම් පොලිස් කොමිෂන් සභාව රාජ්‍ය සේවා කොමිෂන් සභාව මේවා ඔක්කොම බලාත්මක කරලා කණ්ඩායම මේ විවසාදායක සභාවේ එක පුද්ගලෙක් සභාපති හැටියට කතානායකතුමා නෙමෙයි එතන තීන්දුව තියන්න ගන්න. එතන 10 දෙනෙක් ඉන්නවා. එතකොට මේවා ඇයි මෙහෙම නිකන් අපහසයට ලක් කරන්නේ? අපි සමහර වෙලාවට ඇත්තටම කනගාටු වෙනවා. ඒ සම්බන්ධයෙන් නොයෙකුත් විවිධ මත දැන් පළ කරන්න පටන් අරන් තියෙනවා. මේ රට ආපහු ඉස්සරහට ද යන්නේ පස්සට ද යන්නේ කියන එක ගැන අපිට ආපහු කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඔක්කොගෙම අවශ්‍යතාවය තමයි කොහොම හරි මොකක් හරි කරලා දැන් අර ඉන්දික මන්ත්‍රීතුමා ගම්පහදිස්සිකේ මන්ත්‍රීතුමා අල්ලස් කොමිෂන් සභාව ගැන කිව්වා. අපි 10 දෙනෙකුට top 10 කියලා බොරු ලෝකේ නැති ෆැමිනිලි 10ක් දානවයි කියලා මං හිතන්නේ ෆැමිනිලි 7ක් විතර දැම්මා මමත් ඇතුළුව. ඉතින් ඕක එච්චර ලොකු දෙයක් නෙමෙයිනේ අධිකරණ අල්ලස් කොමිෂන් සභාව තියන්නේ ගරු ජනාධිපතිතුමා යටතේ. ඕවා විභාග කරන්න කියන්න. ඕවට නඩු දාන්න කියන්න. අපි ඕන වෙලාවක ඕනේ දේකට සූදානම්. ඒ එදා මං හිතන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට රවි කරුණානායක මැතිතුමාට මලික් සමරවික්‍රම මැතිතුමාට කබීර් රෂින් මැතිතුමාට මට මේ වගේ අපි ගණනාවකට ගිහිල්ලා පැමිණිලි දැම්මා ලොකු මාධ්‍ය සංදර්ශනයක් කළා. ඉතින් මේක ඉවරයක් තියෙන්න ඕනේ. හැමදාම බොහොම නොයෙකුත් විදිය මාතෘකා හදනවා. දැන් අද කතා කරේම මොකද්ද විදේශ අධිකරණ විනිශ්චයකාරව ඒගොල්ලෝ පින් සිද්ධ වෙන්න ඕනේ ඒගොල්ලෝ මං හිතන්නේ බොහොම කෘතවේදීව නිතරම මතක් කරන්න ඕනේ 2002 රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැතිවරයා හැටියට රෝම ප්‍රඥප්තියට අස්සන් නොකරපු නිසා අදටත් කිසිම මේ රටේ පුරවැසියෙක් හෝ ඕනම ජාතිය යුද හමුදාවේ කෙනෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙනත් කෙනෙක් වෙන්න පුළුවන් ඒ කිසිම කෙනෙක් මොන අධිකරණයකටවත් විදේශ අධිකරණයකටවත් විදේශ විනිශ්චයකාරවරු මෙහෙ ඇවිල්ලා අධිකරණයක්වත් පිහිටවන්න බෑ එදා එක අස්සම් කරා නම් තමයි මේක වෙන්නේ. ඒක ඒකම වා කරගෙන තමයි විදුලි පුටුවක් ගැන කතා කරේ. අද මේව ගැන නැතුව රටේ වෙන මත හදන්න හදනවා. මේගොල්ලෝ ඔක්කොමලා අපි කොහොම කරත් මේ රජයේ වගකීමක් ඇතුව කියනවා. අගමැතිතුමා ඇතුළු අපි සියලු දෙනාම කිසිම විදේශාධිකරණයකටවත් එහෙම නැත්නම් මොනම හේතුවකටවත් විදේශ විනිශ්චයකාරයෝ ඉන්න අධිකරණයක් ඉදිරියටවත් මේ රටේ රණවිරුව ගෙනියන්නවත් එක පුද්ගලයෙක්වත් ගෙනියන්න ඉඩකඩ නැහැ මේ රටේ තියෙන නීතිය අනුව. රෝම ප්‍රඥප්තිය හැටියට එදා අස්සම් කරලා තිබුණා නම් තමයි ওই විදුලි පුටුවටයි ওই ඔක්කොම කට්ටිය බය වෙන්න ඕනේ. ඉතින් අපි කියන්නට ඕනේ මේ නිතරම රෝම ප්‍රඥප්තියක් ගැන කියනවා. ඒ වගේම යුද හමුදාවේ රණවිරුවෝ දඩයන් කරන අපිට දඩයන් කරේ. යුද්ධය දිනවන්න තමන්ගේ රුධිරෙන් මේ මහ පොළව තෙත් කරපු ජෙනරල් සරත් වංශයක වල්ලලා කිසි හේතුවක් නැතුව ඇයි හිරේ දැම්මේ? තමන්ගේ කාලය තියෙද්දි ඇයි මේජර් ජෙනරල් වරු නම දෙනෙක් ගෙදර ඇරියේ දා 2010. මේවට කතා කරන්නේ. මේව ගැන නෙමෙයි අද මෙතන ලොකු මාතෘකා හදන්න හදනවා. විශේෂයෙන්ම අපිට කියන්න තියෙන එක දෙයයි අපි රටේ මාධ්‍ය නිදහස ඇති කරලා තියෙනවා. හරි දේ රටේ ජනතාව දැනුවත් කරන්න කියලා. මොකද එහෙම නැති වුණොත් මේ කියන කතාව තමයි සමහර වෙලාවට උලුප්ප උලුප්ප පෙන්වන්න හදන්නේ. මම නැවත වාරයක් කියනවා, ඔය පුළුවන් නම් ඔය කට්ටිය ඔක්කොම එකතු වෙලා හැන්දෑවට ගෙවල් වලට ගිහම රණිල් වික්‍රමසිංහ මහත්තයා මතක් කරලා පහනක් පත්තු කරන්න. මොකද රෝම ප්‍රඥප්තියේ හින්දා ඔය යුද්ධය ගැනවත් කාටවත් බය වෙන්න දෙයක් නැහැ. මොකද ඒවට අස්සම් කරපු නැති නිසා. ඉතින් එහෙමනම් මුනාරසරාරුට මන්ත්‍රීතුමනි, මේ සම්බන්ධයෙන් මම මේ අවස්ථාවේ අපි අර ඉදිරිපත් කරපු සංශෝධනය සම්බන්ධයෙන් සංශෝධනය ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ කටයුතු කිරීමේදී සෑහෙන වෙහෙසක් දරලා වැඩ කටයුතු කරපු අධිකරණ අමාත්‍යාංශයේත් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේත් සියලුම නිලධාරීන්ට මම ස්තුතිවන්ත වන අතරම අපි මේ සංශෝධනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සංශෝධනය මෙතනම සංශෝධනය කරන්නේ අවසන් කරා.
ඔව් තුමිට අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 1 අනුමත කිරීම ස්වභාව එකඟද? යම් තැනැත්තෙකුගේ මරණය සම්බන්ධයෙන් අලාභ අය කර ගැනීමේ පනත් කෙටුම්පත දෙවෙනි වර කිරීම ස්වභාව එකඟද? කාරක සභාව හස්තා පළවෙනි වගන්තිය සභාව එකඟද? දෙවෙනි වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු ඇමතුමිය.
පළවන පිටුව දෙවන වගන්තිය 14 වන පේලියට ඉක්බිතිවම පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. 2 අයන්න කලත්‍රය.
සභාව එකඟද? තුන්වෙනි වගන්තිය සභාව එකඟද? හතරවෙනි වගන්තිය සභාව එකඟද?
හායි.
පස්වෙනි වගන්තිය සභාව එකඟද?
හායි.
හයවෙනි වගන්තිය සභාව එකඟද?
හායි.
හත්වෙනි වගන්තිය සභාව එකඟද?
හායි.
අටවෙනි වගන්තිය සභාව එකඟද?
හායි.
ප්‍රඥප්ති වගන්තිය සභාව එකඟද?
හායි.
නාමයේ සභාව එකඟද?
හායි.
පාර්ලිමේන්තුවේ යලි එක් රැස් පනත් කෙටුම්පත කාරක සභාවේදී සලකා බලා සංශෝධන සහිතව සම්මත කරන බව දන්වනු කැමැත්තෙමි. තුන්වැනි වර කියවීම ගරු අමාත්‍යතුමිය.
පනත් කෙටුම්පත දැන් තුන්වැනි වර කිව යුතුයි යෝජනා කරමි.
සභාව එකඟද? පනත් කෙටුම්පත දැන් තුන්වැනි වර කිව යුතුයි යෝජනා කරමි. යම් තැනැත්තෙකුගේ මරණය සම්බන්ධයෙන් අලාභය කර ගැනීමේ පනක් කෙටුම් පත තුන්වර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. පාර්ලිමේන්තුව කල්දැවීම ගරු සභානායකතුමා.
ව්‍යවස්ථාදායක සභාව උදේ 10ට පාර්ලිමේන්තුව 1:30ට හෙට.
මේළඟට කල් තැබීමේ අවස්ථාව යෝජනාව ගරු බිමල් රත්නායක මන්ත්‍රීතුමා.
මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි, මා මුලින්ම සභානායකතුමාගෙන් දැනගන්න කැමති ආණ්ඩු පාර්ශවයෙන් මේ අධ්‍යාපන අමතිවරයාට තමයි මේ ප්‍රශ්නය යොමු කළ තිබෙන්නේ, කවුද පිළිතුරු දෙන්නේ කියලා. කල් තැබීමේ ප්‍රශ්න වජිරාභිවර්ධන හොඳ එතුමා නමුත් මා දන්නා තරම් මේක අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ ප්‍රශ්නයක්. කමක් නෑ, කැබිනට් මණ්ඩලයේ සාමූහික වාක්‍යයකට ඔබතුමා පිළිතුරු දෙනවා නම් මං ඉදිරිපත් කරන්නම්. ගරු සභාපතිතුමනි, උතුරු පළාතේ සිංහල මාධ්‍ය ගුරුහිඟය උග්‍ර වී ඇති අතර පාසල්වල වසර ගණනාවක් තිස්සේ සිටිය යුතු විද්‍යාව ගණිතය ඇතුළු හර විෂයන්වලට පවා අවශ්‍ය ගුරුවරු නොමැතිකමින් සිංහල මාධ්‍ය සිසුන්ට බරපතල අසාධාරණයක් සිදුවමින් පවතී. පාසල් අධ්‍යාපන සඳහා ගුරුවරුන් බඳවා ගැනීමේදී ජාතිවාදී හෝ භාෂාවාදී පදනමින් තොරව කටයුතු කළ යුතු වුවත් උතුරු පළාත් සභාව මෑතකදී දෙමළ මාධ්‍ය විෂයන් සඳහා පමණක් ගුරුවරුන් බඳවා ගැනීමට කටයුතු කළ අතර සිංහල මාධ්‍ය ගුරුවරුන් බඳවා ගැනීම සිදු නොකරන ලදී. එමෙන්ම වවුනියාවේ පිහිටි ගුරු විද්‍යා පීඨයේ තුල සිංහල ගුරු පුහුණු අංශය යුදමය හේතු මත වසා තිබෙන අතර එහි පීඨාධිපතිතුමා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය ඉල්ලීම් කර තිබියදී වවුනියාව අධ්‍යාපන පීඨයේ සිංහලාංශය ආරම්භ කිරීම යුද්ධය අවසන් කර වසර 10කට පසුවද සිදු නොකර තිබීම අපරාධයකි. යුද්ධයේ විසින් උතුරු පළාත තුළ ජීවිත හා අධ්‍යාපන අවස්ථා අහිමි වූයේ දෙමළ මුස්ලිම් සිංහල සියලුම ජන කොටස්වලටය. එම නිසා ජාතිවාදී ආගම්වාදී භාෂාවාදී පදනම් මත දෙමළ මුස්ලිම් සිංහල කිසිදු ජන කොටසකට අධ්‍යාපන ලැබීමට ඇති අයිතිය අහිමි නොකළ යුතුය. එම නිසා 1. උතුරු පළාත තුළ සිංහල මාධ්‍ය පාසල් හා සියලුම මාධ්‍ය පාසල් සඳහා ඇති ගුරුහිඟය පිරවීම සඳහා වහාම ගුරුවරු බඳවා ගැනීමට කටයුතු කළ යුතු බවත්, 2. 2018 අගෝස්තු 8 වන දින අග්‍රාමාත්‍යවරයා මවිසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් පාර්ලිමේන්තුවට පොරොන්දු වී ඇති පරිදි වවුනියාව අධ්‍යාපන පීඨයේ සිංහලාංශය ආරම්භ කිරීමට මෙවර අයවැයෙන් මුදල් වෙන් කළ යුතු බවත් පාර්ලිමේන්තුව යෝජනා කර සිටී. ගලපතිතුමා ස්ථිර කරනවාද? කතාව අවසන් කළ ඉස්සර කරන්න පුළුවන්? හොඳයි හොඳයි. ගරු සභාපතිතුමනි, මා මේ යෝජනාව ඉදිරිපත් කළේ විශේෂයෙන්ම මා වෙත ලැබී තිබෙනවා වවුනියාව දකුණ සිංහල විදුහල්පති සංගමය විසින් ජනාධිපතිවරයාට අධ්‍යාපන ඇමතිවරයාට සහ ඒ ඉදිරිපත් කරන ද ලිපියත්, ඒ වගේම වවුනියාව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු ලේකකාධිකාරී ඥානජෝති හිමියන් ඇතුළු සාමින්වාසලා රාශියක් විසින් අත්සන් කරන ලද ලිපි තුනකුත් ලැබිලා තිබෙනවා. මා ඒ තුන හැන්සාඩ්ගත කරන ලෙස ඔබතුමාගේ ඉල්ලා සිටිනවා. මේ ප්‍රශ්න ඉදිරිපත් කරන ප්‍රධාන පාර්ශවයන්ගේ පැත්තෙන් ඉදිරිපත් කරන දුක්ගණවිල්ලක් විදියට මෙහි මූලික කාරණය ගත්තොත් ගරු සභාපතිතුමනි, අපි කවුරුත් පිළිගන්නවා උතුරු පළාත ගත්තොත් මා සතුව තිබෙනවා පාර්ලිමේන්තු පර්යේෂණ අංශයේ නිලධාරී මහතුරු සකස් කළ දීපු වාර්තා. උතුරු පළාතේ 2019 ජනවාරි 9ට, ඒ කියන්නේ ඊයේ වෙන විට තිබිච්ච ගුරුහිඟය. ඒ අනුව උතුරු පළාතේ සමස්ත ගුරුහිඟය සියලුම සිංහල දෙමළ ભેදයෙන් තොරව, මං හිතන්නේ අධ්‍යාපනය ගන්නත් ඕනේ විදියට, ගුරුවරු 2960ක හිඟයක් තිබෙනවා. ඒ කියන්නේ සරලව ගත්තොත් විවිධ විෂයන් වලට ගුරුවරු 3000ක හිඟයි කියලා අපිට කියන්න පුළුවන්. එතකොට මේ ඊතර මේ ගුරුහිඟය භාෂා ජාතිවාදී පදනම් වලින් තොරව පුරවන්න ඕනේ කියන එක ගැන විවාදයක් නැහැ. ඒ අතරෙදී අපි දන්නවා මේ 2018 උතුරු පළාත් සභාවෙන් ගැසට් පත්‍රයක් නිකුත් කළ තිබෙනවා. මෙන්න මේකයි ගැසට් පත්‍රය. මා එක සභාගත කරන ඔබතුමාගේ අවසරය මත උතුරු පළාත් දෙමළ මාධ්‍ය පාසල්වලට විද්‍යා හා ඉංග්‍රීසි විෂයන් සඳහා පවතින පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ තුන්වන පන්තිය එක ආ ශ්‍රේණියේ තනතුරට උපාධිධාරී මඳවාගෙන සඳහා වූ විවෘත තරඟ විභාගය 2018 කියලා විෂයන් දෙකකට අදාළව ගුරුවරු බඳවා ගන්න විවෘත තරඟ විභාගයක් 2018 මෙහෙම ගැසට් කළා. ගැසට් කරාට පස්සේ මේ විදුහල්පති සංගමයේ විසින් ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙන පරිදි උතුරු පළාතේ දෙමළ මාධ්‍ය පාසල්වල පවතින ගුරු පුරප්පාඩු පිරවීම සඳහා 2018 දෙසැම්බර් 19 හා 20 යන දෙදින තුල උපාධාරිහට සම්මුඛ පරීක්ෂණයක් පවත්වා ගුරුතුමන් බඳවා ගැනීමට කටයුතු සූදානම් කර තිබෙනවා කියලා තමයි මේ විදුහල්පති සංගමය අපට දැනුම් දී තිබෙන්නේ. එතකොට දැන් දෙමළ ගුරුවරු බඳවා ගැනීම සම්බන්ධ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක සිදුවිය යුත්තක්, කිසිම විවාදයක් නැහැ. නමුත් ගරු සභාපතිතුමනි, උතුරු පළාතේ සුළු ජන කොටසක් තමයි සිංහල ජනතාව සහ මුස්ලිම් ජනතාව. ඒකේ මුස්ලිම් ජනතාව දරුවන් වැඩිපුර ඉගෙන ගන්න ඔවුන් මම කියන්නේ සියලු දෙනාම වගේ උතුරු පළාතේ ඉගෙන ගන්න සිංහල මාධ්‍ය පාසල්වල නෙමෙයි දෙමළ මාධ්‍ය පාසල්වල. ඒතර සිංහල මාධ්‍ය පාසල් ප්‍රමාණයක් තිබෙන උතුරු පළාතේ විශේෂයෙන් වවුනියාවේ සහ මුලතිව් දිස්ත්‍රික්කයට අයත් වැලියෝ කියන කොට්ටාෂවල එතන මේවයි මේ විදුහල්පති සංගමය සනහන් කළ තිබෙන පරිදි විශාල සිංහල ජන කොටසක් නැහැ මේවයි. නමුත් ඉන්න සිංහල ජන කොටසට ගුරුවරු අවශ්‍යයි. ඉතින් අපි දන්න අපිට මේ දැනුම් දීලා තිබෙන පරිදි ගත්තොත් ඒ සිංහල මාධ්‍යයේ විද්‍යා විෂයන් ගණිත විෂයන් වගේ හර විෂයන් වලට මොකද ඒවත් නැතුව සාමාන්‍ය පෙළ සමත් වෙන්න බෑ. ඒතර ඒවට අදාළ කරන ගුරුවරුන් පාර්ලිමේන්තුවෙන් සකස් කළ දීලා තියෙන වාර්තාව අනුව ගත්තත් පාර්ලිමේන්තු පර්යේෂණංශයෙන් අපිට පේනවා ගරු සභාපතිතුමනි වවුනියාව විතරක් ගත්තොත් එතන සිංහල මාධ්‍ය ගුරුවරු ප්‍රාථමික අංශයේ 17ක් අඩුයි. ඒ විදිහට ගත්තට පස්සේ ගුරුවරු 40කට ආසන්න සංඛ්‍යාවක් අඩුයි. මොකද මේ අපි මේ ගුරුවරු 40ක් කියන එක සමහර විට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ සිංහල ජනතාව බහුතරයක් ජීවත් වෙන ජනාධික ප්‍රදේශවල එක පාසලකත් විශාල ප්‍රමාණයක් ශිෂ්‍ය ගුරුවරුන් ඉන්න නිසා. නමුත් මේ ප්‍රදේශ ගත්තොත් එහෙම ජනශූන්‍ය ප්‍රදේශ. නමුත් මේවයි තිබෙන්නේ පාසල් කීපයක්. මම උදාහරණයක් ඔබතුමාට කියන්නම්. මේ විදුහල් මොනවද කියලා මේ ගුරුවරු විදුහල්පතිවරු අස්සම් කළ තිබෙන අග්‍රබෝධි මහාවිද්‍යාලයේ මාමඩුව, සිරිසුමන මහාවිද්‍යාලයේ පෙරියුලුක්කුලම, ඇටමගස්කව විද්‍යාලය ඒත් වවුනියාව, මහමයිලන්කුලම විද්‍යාලය වවුනියාව, ගාමිණී මහාවිද්‍යාලය මේක ජාතික පාසලක් වවුනියාවේ, පැරකුම් මධ්‍ය මහාවිද්‍යාලය මේක ඊට පස්සේ නෙදුම්කුලම විදුහල, ඊට පස්සේ රොෂාන් මහානාම විද්‍යාලය කියලා මම දන්නා තරමින් රොෂාන් මහානාම කියන ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ඔහුගේ පෞද්ගලික වේදමින් වැලියෝ නැත්තම් පදවිය ප්‍රදේශයේ පාසලක් ගොඩනැගුවා. ඉතින් මේ පාසල් විදුහල්පතිරු තමයි මේ අස්සම් කළ කියන්නේ මේ දුප්පත්, ඉතාම දුප්පත් ජනතාවක් මෙතන ජීවත් වෙන්නේ. ඔවුන්ට අදාළ කරන ගුරු හිඟයක් තිබෙනවා වසර ගණනාවක් තිස්සේ. නමුත් ගුරුවරු බඳවා ගැනීමක් කරන්නේ නැහැ කියලා. ඉතින් දැන් බැලු බැලමටම ගත්තම ගරු සභාපතිතුමාට පේනවා ගුරු හිඟය සිංහල දෙමළ දෙකටම පොදුයි. එතකොට ඒකට ප්‍රතික්‍රමයක් යෝජනකොට උතුරු පළාත් සභාව පාලනාධිකාරියක් විදිහට අනිවාර්යයෙන්ම සිංහල සහ දෙමළ කියන දෙකටම සාධාරණව සමානව සැලකන්න ඕන. නමුත් එය නොමැති වීම නිසා මෙතන අසාධාරණ ගොස් සිදු වෙනවා. ඒ වගේම හැම ප්‍රශ්නයක්ම ජාතිවාදී ලෙස කරපින්නා ගන්න උත්සාහ කරන දේශපාලනයක් උතුරේ දකුණේ දෙකේම තියෙන නිසා ඒ ජාතිවාදීන්ටත් මේක ඉතාම ඉහළ ඉල්ලමක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා දැන් මෙතන මම මේක තව පොඩ්ඩක් ගැඹුරට ගිහිල්ලා කිව්වොත් මෙතනදී ගරු සභාපතිතුමනි උතුරු පළාත් සභාවෙන් නිකුත් කරපු ගැසට් පත්‍රයේ ඔවුන් සඳහන් කළා තිබෙනවා මෙන්න මේ පදිංචි ඉස්තර කිරීම පිළිබඳ එක කොන්දේසියක්. ඒක තමයි අයදුම්කරුවා මේ ගුරුවරුන් වශයෙන් බැඳෙන්න ඉන්න උපාධිධාරීන්. මේ අය නිකන් දේශපාලනපත් පන්දම්කාරුවෝ නෙමෙයි, උපාධිධාරීන්. අයදුම්කරුවන් උතුරු පළාත ස්ථිර පදිංචි කරගත්තායි විය යුතුයි. ඒක කමක් නැහැ කියමුකෝ. ඒ කමක් නැහැ කියන්නේ එතන පදිංචි වෙන්න හරි පුළුවන්නේ. නමුත් ඊට පස්සේ තියෙනවා දෙමාපියන් උතුරු පළාත උපනිස්ථානයේ කොටගත් අය විතු අතර ආම වශයෙන් වසර 5ක් උතුරු පළාතේ අඛණ්ඩව පදිංචි වී සිටි පදිංචිකරුවන් විය යුතුයි. ඔබතුමා දන්නවා කරු සභා මම මේක දාලා තියෙන දෙමළායට. දැන් මේකම තමයි සිංහලාටත් කියන්නේ. ඔබතුමා දන්නවා මීට අවුරුදු 5කට මීට අවුරුදු 5කට පිටිපස්සට ගියාම කරු සභාපතිතුමනි 2013. ඔබතුමා දන්නවා උතුරු පළාත ජනගහනයේ ලක්ෂ 3ක් අතර හිටියේ 2013 මැනික් ෆාංක් ඇතුළු කඳවුරුවල. උතුරු හිටව මිනිස්සු දකුණට පලාපු කාලයක් ඒ. ආ එතකොට ඒ දැන් එතන පදිංචි අවුරුදු 5ක් තමන්ගේ අවුරුදු 5ක් දැන් පදිංචි ඉල්ලනවා නැත්නම් හිටපු අවුරුදු 5ක් ඉල්ලනවා එහෙම ඉල්ලීමෙන් මොකද්ද වෙන්නේ? දැන් ඔබතුමා දන්නවා අපේ රටේ සමහර ප්‍රදේශ තිබෙනවා ඒ වායේ තිබෙනවා බරපතල ගුරු හිඟයක්. ඒ ගුරු හිඟයට එක හේතුවක් තමයි ඒ ප්‍රදේශවල තියෙන අඩු පහසුකම් නිසා ගුරුවරු ඒවට යන්නේ නැති එක එකක්. අනිත් එක තමයි කරු සභාපතිතුමනි සමහර ප්‍රදේශවල අවශ්‍ය ඒ උගත්කම සහිත අදාළ සුදුසුකම් තියෙනවා ඒ ප්‍රදේශයේ නැහැ. දැන් මම උදාහරණයක් කියන්නම්. දැන් අපි දන්නවා දැන් මේ ප්‍රතිපත්තිය උතුරේ උතුරු පළාත් සභාව දැම්මම සිංහල මාධ්‍ය ගුරුවරුන්ට අපි කවුරුත් දන්නවා යුදමය වකවානුවේ මේ වවුනියාවේ ඉන්න සිංහල ජනතාවත් වැලියෝ ඉන්න සිංහල ජනතාව වැඩි පිරිසක් ඒවයි ඔය ජීවත් උනේ අඩු පිරිසක් ජීවත් උනේ අය ආව ඉගෙන ගන්න ආවා. ඒ වගේම හැබැයි දසදහස් ගණනක් හිටියා. නමුත් යුදමය වටපිටාව ඇතුලේ එතන උපාධිධාරී මේ විෂයන් වලට මේ සුදුසුකම් තියෙන උපාධාරීන් එහෙම බිහි වෙලා නැති වෙන්න පුළුවන් අවශ්‍ය ප්‍රමාණය. එතකොට දැන් මෙතෙන්ට ඇත්තටම අවශ්‍ය වෙන්නේ උගන්නන ගුරුවරු. ඒගොල්ලෝ ලංකාවේ ගුරුවරු වුණාම ඇති. දැන් අපි දන්නවා දැන් අපි මේක අනිත් පැත්තට හිතුවත් හිතන්නේ. දැන් අපි දන්නවා දැන් දෙනියායි ඔබතුමා ඉන්න ගාල දිස්ත්‍රික්කේ දෙමළ ජනතාව ජීවත් වෙනවා. ඊටාම සුළු පිරිසක්. මහා ගොඩක් නෙමෙයි. දැන් අපි කොන්දේසියක් දැම්මොත් ඒ දෙමළ පාසල්වල උගන්නන ගුරුවරු සියලුම දෙනා ගාල දිස්ත්‍රික්කේ දකුණු පළාතේ පදිංචි අය වෙන්න ඕන කියලා. විද්‍යාව ගණිත උගන්නන්න කොහොමද දෙමළ ගුරුවරු හොයාගන්නේ? මම හිතන්නේ අපි දන්නා තරමින් දැන් වතුකරේ ප්‍රදේශවල අවශ්‍ය කරන දෙමළ ගුරුවරු නැති නිසා මම දන්නා තරමින් ඉන්දියාවෙන් පවා ගුරුවරු ගෙනල්ලා ඒ අවශ්‍යතාව සම්පූර්ණ කරගන්නවා. මොකද වතුකරේ දුෂ්කර ප්‍රදේශවලට කොළමින දෙමළ ගුරුවරුවත් යන්න කැමති නැහැ. සමහර අය ගියාම අවුරුද්දෙන් දෙකෙන් එන්න හදනවා. යාපනය යනවා ජොබ් එක ගන්න ඉන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි වතුකරයට ඒ සුළුතරයක් වශයෙන් කොයි ජාතිකත්වයේ හරි ජීවත්වන ප්‍රදේශයකට කොන්දේසියක් දැම්මොත් ඒ ප්‍රදේශයේ ගුරුවරු ඒ ප්‍රදේශයේ රාජනධාරීන් අනිවාර්යයෙන් මේ ප්‍රදේශයේම පදිංචි අය කියලා. ගරු සභාපතිතුමනි ඒක අතිශය බරපතල අසාධාරණයක් වෙනවා. ඒක සිංහලයටත් වෙනවා දෙමළයටත් වෙනවා මුස්ලිම්ලයටත් වෙනවා. ඉතින් ඒ නිසා මොකද දරුවන්ගේ අධ්‍යාපනය මිනිසුන්ට කල් දාන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. ඒක හෙට හදාගමු පස්සේ හදාගමු පාර කාපට් කරන වගේ එකක් නෙමෙයි විභාග එනවා. මේ වවුනියාවේ සිංහල දරුවොත් වැලියෝ සිංහල දරුවන්ටත් විභාග එනවා ඒව නතරලා ඉන්නේ ගුරුවරයෝ නෑ කියලා. ඉතින් ඒ නිසා මා කිසිසේත්ම ජාතිවාදී පදනමකින් කියන කතාවක් නෙමෙයි. නමුත් මෙවැනි ආකාරයට උතුරු පළාත් සභාව හෝ කුමන හෝ පළාත් සභාව කටුතු කරන්න ගැටපස්සේ මොකද වෙන්නේ? ඒක ජාතිවාදයට තෝතැන්නක් වෙනවා. මොකද මේ මිනිස්සු යුද්ධය ඇතුලේ ඉතාම බරපතල ලෙස බැටකාපු මිනිස්සු. ඉතින් ඒ නිසා අපි කියන්නේ ආණ්ඩුවක් වශයෙන් මේ පිළිබඳව වහා මැදිහත් වෙලා උතුරු පළාතේ 3000ක් මම මේක හැන්සාට් කත කරනවා. මේකට උනන්දුවක් තියෙන ඇමතිවරයෙක් ඉන්නවනම් මේක කටයුතු මැදිහත් වීම සඳහා උතුරු පළාතේ සෑම කලාපයකටම දාලා කරන දෙමළ මාධ්‍ය අතිවිශාල ගුරු හිඟයක් තිබෙනවා. දැන් මේ බඳවන් තියෙන්නේ මේ ගැසට් එකට අනුව විද්‍යාසා ඉංග්‍රීසි විතරයිනේ. දෙමළ මාධ්‍යෙත් විශාල ගුරු හිඟයක් තිබෙනවා. ඒ නිසා අපි කියන්නේ ජාතිවාදී පදනමකින් නැතුව ගුරුවරු බඳවා ගන්න දෙමළ මාධ්‍ය ගුරුවරුන්ට ඕනනම් ප්‍රමුඛතාවය දෙන්න පළාතේ පදිංචියට ප්‍රශ්නයක් නැහැ. ගුරුවරු 50ක් බඳව ගන්නව නම් තියෙන්නේ ඒ 50න් සුදුසුකම් තියෙන අය 75ක් ඉන්නවනම් 75න් පළවෙනි 50 පළාතෙන් ගන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි පළාතේ ඉන්නේ 30යි නම් අවශ්‍යතාවය 50 නම් ඉතිරි 20 කරු සභාපතිතුමනි ගන්න ඕන පිටින්. ඉතින් ඒ නිසා මේවා මේ අමුතු තර්ක කරන්න දෙන දේවල් නෙමෙයි. මේවා අපි හිතනවා ඉතාම බරපතල ජාතිවාදී පදනමක් මත ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. මොකද මේවා සම්බන්ධ මේ නිලධාරී මහතුරු විදාල්පතිවරු ඇති වෙන්නේ නිලධාරින්ට කියලා තියෙනවා. ඒ නිසා අපි මේක ආණ්ඩුවට අවධානය කරනවා ජාතිවාදයට උඩගඩි දෙන්නේ නැතුව එක එක බලකායන් වලට ගිහිල්ලා මේ දෙමාපිය අවසන්න පටන් අරන් තියෙනවා එක එක බලකායන් වල කට්ටිය. ඉතින් මම ඒක දැනුවත් මේ කියන්නේ ඒ නිසා ඒවයි ආයි පිළිම කඩාගෙන කුරුස කඩාගෙන දඟලන්න කලින් මේ ජාතිවාදී පදනමකින් වගේ පෙනෙන මේ කටයුත්ත වහාම නතර මේකට විසඳුමක් දෙන්න. ඒකට එකම දෙයයි තියෙන්නේ ගැසට් එක ඉක්මනට ගහන්න. සිංහල මාධ්‍ය සහ සියලුම මාධ්‍යවලට ගුරුහිංගේ පුරවන්න. ඉතින් ඒ නිසා අර වංච අර මේවට ටෙක්නිකලි දාන ප්‍රදේශයේ පදිංචිය කියන එක අනිවාර්ය කිරීම හරහා තමයි මේක වළක්වන්නේ. අන්නේ සූක්ෂම දේවල් වලට අවස්ථාව දෙන්න එපා කියන ඉල්ලීම කරමින් ඒ වගේම මගේ යෝජනාවේ අවසාන කොටස තිබෙනවා. ඒක තමයි ගරු සභාපතිතුමනි මා 2018 අගෝස්තු මාසේ 8 වෙනිදා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න ඇසීමට මන්ත්‍රීවරට තියෙන අවස්ථාව පාවිච්චි කරලා මා ඉදිරිපත් කරනු ලැබුවා මේ වවුනියාවේ පිහිටලා තිබෙන අධ්‍යාපන පීඨයේ තිබුණ සිංහල අංශයක්. ඒක අවුරුදු 20 ගානකට කලින් ආරම්භ කරපු එකක්. නමුත් යුදමය වකවානුව නිසා ඒකට සිංහල සිසුන් ආවේ නැහැ. ඒ නිසා ඒ අංශය తాවකාලික වසා දැමුණා. ඊට පස්සේ ඒ වවුනියාව අධ්‍යාපන පීඨයට ඇති කොටසකම තමයි ගරු සභාපතිතුමනි යුද්ධයෙන් පස්සේ මහා විශාල වශයෙන් අර කඳවුරු ඇති කරලා කඳවුරු ගත ජනතාව හිටියේ. දැන් එතන පීඨාධිපතිතුමා මා පිට කාලකට කලින් මොනම ගැහුණා. ඔවුන් කැමති මේ සිංහල අධ්‍යනංශය පටන් ගන්න. එතකොට අග්‍රාමාත්‍යවරයා 2018 අගෝස්තු 8 වෙනිදා එතුමා දීපු පිළිතුර මම හැන්සාඩ් එකෙන් කියවනවා. මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේක කියවන්න අවස්ථාව දෙන්න කියලා විනාඩියක් විනාඩි දෙකක්. ගරු රනිල් වික්‍රමසිංහ මහතා ගරු කථානායක එතුමා කියනවා ගරු කථානායකතුමනි ගරු බිමල් රත්නායක මන්ත්‍රීතුමා ඊට වැඩගත් ප්‍රශ්නයක් මතු කර තිබෙනවා. පැවති යුදමය වාතාවරණය හේතුවෙන් වසා දෙමු වවුනියාව ගුරු අධ්‍යාපන පීඨයේ සිංහල මාධ්‍ය අංශය නැවත ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මේ මිනිටත් තීරණය කොට අවසන්. ඒ සම්බන්ධ ගැසට් නිවේදනයේ මේ මිනිට සකස් කොට අවසන් බවත් මෙම වසර තුලදීම සිංහල මාධ්‍ය ගුරු පුහුණු වැඩකටයුතු නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍යතුමා මා වෙත වාර්තා කොට තිබෙනවා. මේක මේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට කියපු දේ. නමුත් ගරු සභාපතිතුමනි මා දන්නා තරමින් මෙහෙම ගැසට් පත්‍රයක් ක්‍රියාත්මක වෙලා නැහැ. සකස් වෙලා නැහැ. දැන් මේක ආරම්භ කරන්නේ පීඨාධිපතිතුමා අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු සියලු දෙනාම කැමැත්තෙන් ඉන්නවා. ඒ නිසා මම ඉල්ලා සිටිනවා ජන අගමැතිවරයා පාර්ලිමේන්තුවේ වගකීමෙන් ප්‍රකාශ කළා තිබෙනවා. ඒ නිසා ඔබතුමාලගේ අයවැය මම හිතන්නේ දැන් මේ මාතු මාසේ ගේනවා කියලා තමයි තියෙන්නේ. ඒ නිසා අනිවාර්ය වශයෙන්ම මේ ගුරු පුහුණු ගුරු මේ සිංහල මාධ්‍ය ගුරුරුන්ට වවුනියාව අධ්‍යාපනයේ පීඨ ඉගෙන ගන්න ලැබුණොත් ඒ ප්‍රදේශවල ඉන්න උගත් තරුණ අයට ගුරුරුන් ඒ ප්‍රදේශයටම ගුරුරු වෙන්න පුළුවන්. එතකොට එහෙම් මෙහෙම් මාරුල හැට යන්න ඕනේ නැහැ. ඉතින් ඒ ප්‍රදේශෙන් ගුරුරු පුහුණු කරන්නේ නැතුව ඒ ප්‍රදේශයේ උගත්කම හදන්නත් බෑ. ඉතින් ඒ නිසා අන්තිමට මේක කිකිලිද පිටරේද වගේ වෙනවා. ගුරු පුහුණු ආයතනය හදන්නේ නැහැ. ඒස ගුරුරු පිටින් ගන්න ඕන. පිටින් ගන්නකට කොන්දේසියක් දානවා පලාති පදිංචි වෙන්න ඕනේ කියලා. ඒ නිසා මේක එතකොට අර සයිකල් එකක් වගේ ජාතිවාදී ක්‍රමයකට පෝෂණය වෙනවා. ඉතින් මේක මම කියන්නේ දෙමළ මුස්ලිමයාටත් මේ ප්‍රදේශවල වෙනවා අපික දන්නවා. මම හිතනවා ගලපති මන්ත්‍රීතුමා එතුමාගේ වෙලාවෙදී කියයි ඒක උදාහරණයක්. සමන් මීට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සාණ්ඩුන් අවධානය කර සිටිනවා. උතුරු පළාතේ පොදුවේ ගුරු හිඟයටත් සිංහල මාධ්‍ය ගුරුවරු බඳවා ගැනීමටත් වහාම ගැසට් නිවේදන නිකුත් කරන්න කියන එක. ඒ සඳහා මැදිහත් වෙන්න කියන එක. දෙක මෙවර අයවැයෙන් වවුනියාව අධ්‍යාපන පීඨයේ සිංහල අංශය ආරම්භ කිරීමට මුදල් වෙන් කරන්න කියන ඉල්ලීම කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ගරු මන්ත්‍රීතුමා මේ ළඟට යෝජනාව ස්ථිර කිරීම ගරු නිහාල් ගලප්පත්‍රි මන්ත්‍රීතුමා. ගරු
බිමල් පන්තුමා කියපු ඒ ගැසට් එක අපි මේ ජනවාරි මාසේ අග නිකුත් කරනවා. ඒක ගැන මම කතා වෙදි කියන්නම්. ඒක මතක් කරේක.
ගරු සභාපතිතුමනි සිංහල දෙමළ මුස්ලිම් වර්ග මැලේ ජාතික අත සමගිය ප්‍රායෝගිකව තහවුරු කිරීම සඳහාත් ඒ වගේම රටේ ඉන්න දරුවන්ගේ අධ්‍යාපන අයිතිය වරප්‍රසාදයක් නෙවෙයි අයිතිය සාකල්ලිම තහවුරු කිරීම සඳහාත් ගෙන්ලද මේ විශිෂ්ටම යෝජනාව මා මේ මොහොතේ ඉතාමත් වගකීම් යුතුව ස්ථිර කරනවා. සභාපතිතුමනි මා මෙතෙන්දී මතක් කරලා දෙන්න ඕන 2006 වසර තුළ 2006 වසර වෙනතුරු අපේ රටේ ජාතික මට්ටමේ පාසල්වල සහ ඇතැම් පළාත් පාසල්වල දෙමළ මාධ්‍යෙන් ඉගෙනුම ලබන දරුවන්ට උසස් පෙළ විද්‍යා ගණිත පාඨමාලාවට උතුරු හා නැගෙනහිර ඇතැම් පාසල්වල හැරුණයෙන් පස්සේදී දෙමළ මාධ්‍ය ගුරුවරු පත් කරලා තිබුණේ නැහැ. මේක ජාතික මට්ටමේ ගැටලුවක් බවට පත් වෙලා තිබුණේ. මෙතෙක් කල් බලයට පත් වෙච්ච කිසිම ආණ්ඩුවක අධ්‍යාපන ඇමතිවරයෙක්, ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක්, මන්ත්‍රීවරයෙක් කිසි කෙනෙක් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ තිබුණේ නැහැ. ඒ නිසා දරුවන්ගේ අධ්‍යාපන අයිතිය විශේෂයෙන්ම උතුරු නැගෙනහිර හැරුණෙන් පස්සේදී අනෙකුත් පළාත්වල දෙමළ මාධ්‍යෙන් ඉගෙන ගන්න ඒ දරුවන්ට ඒ තිබිච්ච අධ්‍යාපන අයිතිය මුළුමනින්ම බිඳ වැටලා තිබුණේ. එවන් අවස්ථාවක මට මතකයි අධ්‍යාපන මාත්‍යර වශයෙන් හිටියේ සුසිල් ප්‍රේමජාන්ත මහත්මයා. අපි අපේ පැත්තෙන් අපේ විමල රත්නායක මන්ත්‍රීතුමා අද වගේම එදා මේ පාර්ලිමේන්තුවල යෝජනාවක් ගෙනාවා අවධානය යොමු කරා ඒ අධ්‍යාපන මාත්‍යරයාගේ අවධානයට. මෙන්න මේ අසාධාරණ ලක්වෙච්ච දරුවන්ට වහාම ක්‍රියාත්මක කරන පරිදි ඒ දෙමළ මාධ්‍ය පාසල් තුල උසස් පෙළ ගණිතය සහ විද්‍යා විෂය ධාරාවන් ආරම්භ කිරීම සඳහා ගුරුවරුන් බඳවා ගන්නා ලෙසත් ඒ ගුරුවරු සමාන ස්ථාපිත කරන ලෙසත් ඉල්ලා සිටියා. මෙන්න මේක 2006 වසර තමයි ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ. ඒත් ඒක හරියට ක්‍රියාත්මක වුණා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. කොම්නත් ඒක යම් සාධාරණයක් ඉෂ්ට වුණා. ඒ තුලින් මෙතෙක් කල් ඒ දරුවන්ට තිබිච්ච ඒ අයිතිවාසිකම ක්‍රමානුකූලව ලැබෙන්න පටන් ගත්තා. මම කියන්න ඕන අපි දන්නවා සභාපතිතුමා දැන් ඔබතුමා දන්නවා දැන් අපේ රට තුල ස්වේච්ඡාවෙන් පාසල් පන්ති කාමර තුල විවිධ විෂයන් ඉගැන්වීම සඳහා ඇයි ගුරුවරුන් යොදාගන්නේ? මා විශ්වාස කරන ගුරු යොදාගන්නේ පුරප්පාඩු තියෙන නිසා. එහෙමනම් මෙන්න මේ විදියටම පසුගිය වකවානුවේ විශේෂයෙන් විමල් මන්තුමා කියා විදියටම උතුරු පළාත්වල විශාල ගුරුහිඟයක් දෙමළ මාධ්‍ය විශාල ගුරුහිඟයක් පැවතුණා. මේ පැවතුණු නිසා ගුරු විවස්ථාවට අනුකූල නොවන විදියට වුණත් ඒ දෙමළ දරුවෝ තරුණ තරුණියන් උසස් පෙළ සමත්ව නැති වුණත් ඒ අය පාසල් තුල ස්වේච්ඡාවෙන් තමන්ගේ නංගිලාට මල්ලාට ඉගැන්නුවා. ඉගන්නමින් ඒ කටයුතු ඉදිරියට කරගෙන ගියා. ඒ කරගෙන යද්දි මට මතකයි දෙමළ ඒ නියෝජනය කරන උතුරු බලත් නියෝජනය කරන ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාලා වරින් වර මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා ඉල්ලීමක් කරා. ඒ දරුවන්ට සිදුවලා දෙන අසාධාරණය සාධාරණීකරණය කිරීම සඳහා ඒ අයට විවස්ථා නොසලකා ලබා දෙන්න කියලා පත්වීම්. මම විශ්වාස කරන යම් ප්‍රමාණයක් ඒ පත්වීම් ලබා දුන්නා. ඒ පත්වීම් ලබා දීම නිසා ඒ දරුවන්ට ඒ තුලින් සාධාරණයක් ඉෂ්ට වුණා. ඒ අවස්ථාවේදී ඒ උතුරු පළාත් හැරුණෙන් පස්සේදී අපේ දකුණු පළාත්වල හිටපු ඇතැම් ඒ දෙමළ දරුවෝ මේවන් ගියා උතුරු පළාත්වලට ගිහිල්ලා ඒ අයත් මේ පත්වීම් ලැබීමට සුසම්බාඩ පත් වුණා. ඒ නිසා ඒ දරුවන්ට විශේෂයෙන් මේ දකුණු පළාත්වලින් දීපු අයට සිංහල දෙමළ භාෂාව ලියන්නත් කියන්නත් හොඳට පුළුවන්. ඒ නිසා අපි විශ්වාස කරනවා ඒ දරුවන්ට ලොකු සහනයක් ඒ තුලින් ලැබුණා කියලා. ඒ නිසා අපි කියන්නේ ජාතිවාදී ආගම්වාදී ඒ වගේම භාෂාවාදී පිළිවෙතෙන් නෙවී ඒ පැත්තකට දාලා ඒ දරුවන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අපි හැම කෙනෙක්ම හැම මහජන නියෝජිතයෙක්ම උනන්දුවෙන් උමනාවෙන් වැඩ කටයුතු කළ යුතුයි කියන එකයි අපේ විශ්වාසය තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මෙහෙම කරොතින් පමණයි අපි බලාපොරොත්තු වෙන ඉලක්ක වලට අපට යන්න පුළුවන් කින්නේ වෙන්නේ කියන එකයි මගේ විශ්වාසය. ඒ නිසා මෙන්න මේකෙන් අද යෝජනාව ඉතාමත්ම ඉක්මනින් ක්‍රියාත්මක කරලා ඒ දරුවන්ට පොදුවේ උතුරු පළාත්වලත් ඒ වගේම අනෙකුත් පළාත්වලත් මේ තියෙන සීලම ගුරු පරප්පාඩු උපාධාරීන් ඉන්නවා 67000ක් ඉන්නවා 67000ක් ඉන්නවා 57000ක් ඉන්නවාද ගුරු වෘත්තියට බඳව ගන්න උත්සාහ කරන්නේ නැහැ. වසර 35 වැඩි වුණු ගාම ඇමතුමා අද ගුරුස්ථාව 90 ගුරුවරු බඳව ගන්න නැහැ උපාධාරීන් ගුරුවරුන් විදියට අපරාධයක්. අද ඒ උපාධිය සාපයක් වෙලා තියෙනවා. ඒ නිසා මේ උගත් බුද්ධිමත් දූදරුවෝ සිංහල වේවා දෙමළ වේවා මුස්ලිම් වේවා බර්ග වේවා මැලේ වේවා මේ උපාධාරින් උපාධි නොවන අය උසස් පෙළ සමත් අය හැම කෙනෙක්ම ගුරුපත්තීම් දීලා මෙන්න මේ අඩුපාඩුකම් සම්පූර්ණ කරලා ඒ දරුවන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් ආරක්ෂා කටයුතු කරන්නේ කියන බලකිරීම කරමින් මම නිහඬ වෙනවා.
ස්තුතියි.